සබ්බාංශය කිව්වා අපිට ඒ කියන්නේ සංඛාර නිරෝධ කරන්ඩ සමාධියත් මේ උපනිශ්‍රය වෙනවා කියලා.
ඔව්.
ඒතර ස්වාමීන් වහන්සේ මේ සමාධිය ඒ කියන්නේ වඩා ගන්න ඒ කියන්නේ අනුක්‍රමිකව මේ වැඩ පිළිවෙල මොකද්ද කරන්න පුළුවන්?
ඒකට හොඳම දේ තමයි න චේතනාකරණී සූත්‍රය සූත්‍රයක් තියෙනවා. න චේතනාකරණී සූත්‍රය චේතනාවකින් කරන්න දෙයක් නැහැ කියන සූත්‍රය. ඒකයි කියන්නේ. ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම පූර්ණ කරගන්න අපිට මේ චේතනාවකින් කරන්න දෙයක් නැහැ. ඒක යම් කිසි ප්‍රායෝගික වැඩ පිළිලක්. අපිටත් අපි චේතනාවකින් කියන්නේ අපි මෙහෙම හිතනවා මේ මේ විදිහට කරනවා කියලා හිතක් කරන වැඩ පිළිලක් නෙගන හිතා ඉන්නවනේ. එහෙම එකක් අවශ්‍ය නැති ක්‍රමයක් තියෙනවා. ඒ සිංහල තේරුම තියෙන්නේ කුසල සීලේ. අවශ්‍ය පළවෙනි එක කුසල සීලේ.
ડોક્ટર ටුට්ටක් කතා කරනවා. ડોક્ટર විදසින්.
දැන් ඔය ඉතලා ඒ කිව්වේ මෙහෙමයි. දැන් ඔය නිවන් අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තක් තියෙනවා කුසල සීලේ. එච්චරයි තියෙන්නේ. එකම දෙයයි. කුසල සීලේ කියන එක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ මේ පළම. කුසල සීලයේ අවිප්‍රතිසාරය. අවිප්‍රතිසාරයේ ප්‍රමෝදයත්, ප්‍රමෝදයේ ප්‍රීතියත්, ප්‍රීතිය ප්‍රසප්තියත්, ප්‍රසප්තිය සුඛයත්, සුඛයේ සමාධියත්, සමාධියේ යථාභූත ඥාන දර්ශනයත්, යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයත්, නිර්වේදයේ විරාගයත්, විරාගයේ විමුක්තියත්, විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී. මෙසේ ධර්මයෝම ධර්මයෝ පුරවයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝ ධර්මයෝ පවත්තයි. ඒක සිංහල තේරුම. ද චේතනාකරණී සූත්‍රය. ඉතින් මෙතන මේ කුසල සීලය කියන්නේ මොකක්ද කියන එකයි විග්‍රහ කරගන්න ඕනේ. කුසලයේ කියන්නේ මොකක්ද කියන එක. කෝසානි විතේය කේවලානි දිබ්බං මානුෂකංච බ්‍රහ්ම කෝසං. සබ්බකෝත මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞජ්ජතෝ තතත්තා. ඔකේ කියන්නේ දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, සකලවිධ කර්ම කෝස. ඒ කියන්නේ කොහේ හරි උපදින්ද? ඊවායේ ඉපැත්මට හේතු වෙන්නා වූ අවිද්‍යා තෘෂ්ණාවන්ගේ ක්ෂයකිරීමක් ඇද කුසලයයි කියන්නේ. ඒ අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්නා වූ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒක කුසලේ. ඒ කුසල සීලිය විතරයි කරන්න තියෙන්නේ. ඒ කුසල සීලිය හිතා කියලා කියන්නේ යම්කිසි විදිහකට මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බැලීමමයි. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝක අසාරත්‍ය දැකලා පස්සේ ඉන්ද්‍රිය සංවර සීලියක් එතන ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කිව්වේ ඒකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව. කුසල සීලය තව විදිහ කියනවා. අපි අර ඉතල විග්‍රහ කළ ඉන්ද්‍රිය භාවනාව ගැන. කියන්නේ ඇස තියෙනවා. ඇහැ රූප දකිනවා. ඉතින් ඇහි රූපයක් දැක්කහම චක්කු විඥාන පහළ වෙනවා. ඉතින් චක්කු සංපස්සයක් ඇති වෙනවා. චක්කු සංපස්සය වේදනාවක් ඇති වෙනවා. ඒක සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඉතින් සාමාන්‍ය ලෝකයා සිහි බුද්ධිය තොරව ගන්න ගියා. සුඛ වේදනාවට ඇලෙනවා. දුක් වේදනාවට ගැටෙනවා. උපේක්ෂා වේදනාවට මධ්‍යස්ථ වෙනවා. ඒ ඔය ආකාරයෙන් ඇලීමයි ගැටීමයි උපේක්ෂා වේදනාවට මුලා වෙනවා. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන්නේ මේ තුනේ වැටලා ඉන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විලාසෙදි දකින්න ඕනේ ඒක සම්පූර්ණ විස්තරයක් හරියට. මේ ආස්වාදය කියන යමක් ඇත්නම් ඒ ආස්වාදය තමයි මේ චන්දරාගයට මුල් වෙන්නේ. ඒ චන්දරාගය වේදනාව හිතා කියන්නේ අපේ තෘෂ්ණාව, ઈચ્છාව, චන්දරාගයේ ආශාව ඔය හැම අතරකින්ම කියන්නේ මොකද්ද? අපි අර මේ මේ තණ්හාවෙන් ඇලි ඇලුම් කිරීම කියන එකයි. එහෙම කළොත් උපාදානය, උපාදානයේ භවයත්, භවයේ ජාතියත් තියෙනවා කියලා නැවතම ජාතිය ඉන හැටි දකින්න ඕනේ. ජාතියක් ආවා කියන්නේ ජරා මරණ ශෝක පරිද දුක් දුමන ඔක්කොම කලහ හැලනවා. හැම එකක්ම එකතු වෙනවා. ඒකෙ මිදෙන්න බැහැ. එද ඒ නිසා මේක ආදීනව දකින්න ඕනේ. වෙනුවෙන් ආනිසංස දකින්න ඕනේ. ඕක තමයි ක්‍රමී. ඒ ඔය ක්‍රමීතිය කියලා ඉවරයි දැන් ඇහ සංවර කර ගන්න ඕනේ. සංවර කර ගන්නවා කියන්නේ ඉතින් රාග සහගතෝ යම අධ්‍යා බලනවා නම් මනාසියෙන් ඉඳලා ඒකත් අරින්න ඕනේ. ඉතින් ඒක මනාසියේ තියෙන්න ඕනේ දැන්. යමක් බලනකොටම ඇයි මම බැලුවේ මොන හේතුවකින්ද? ඒ බලනකොට අපිට තේරෙන්න ඕනේ. මේ බැල්මන් බැලුවේ රාගයක් ආස්වාදයක් ගන්න. දැන් මේ තරහට පරිගන්න මොක හරි එකද? ඒ සඳහා මේ අරමුණක් අල්ලන්න බැලුවා. එරෙන්නේ නිත්‍යත්‍ය මුලා සහගත දෙයක්. අපි බැලුවා කාරණේ ඒ ඇහෙන් ගත හරියට ඔය විදිහට දකින්න ඕන. කණ්ඩ සබ්දයක් ගත්තත් ඒ වගේ. අර සෝතංච පටිච්ච සද්දේච උපදී සෝත විඤ්ඤාණ තින්නං සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා චක්‍රය හැදෙන හැටි දකින්නවා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති පත්‍ය චරාමල්. ශෝක පරිදේව දුක දොමන පායස සම්භවಂತಿ. අන හැදෙන හැටි. ඉතින් ඔය හැම එකක්ම දකින්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඤ්ඤාණ. ඒ හැදෙන ආකාරය. තින්නං සංගති පස්සෝ. ඔය තුනේ එකතුව කියලානේ කියන්නේ. ඇසයි රූපය චක්කු විඤ්ඤාණය. ඇසයි රූපය චක්කු විඤ්ඤාණය කියන්නේ මේ තින්නං සංග කියන්නේ. මේ ඇස පිළිබඳ සංගයක් තියෙනවා. සංග කියන්නේ කෙලෙස් වලට. සංඝ කියන්නේ කෙලෙස් බිඳිනවාට. සංඝ කියන්නේ කෙලෙස් වලට. ඔතන තින්නං සංග ඔතන තියෙන්නේ. දැන් ඔය තුනේ එකතුව නෙමෙයි කියන්නේ. සංග කියන වචනේ පෙරන්නේ මේ කෙලෙස් වලට. දැන් ඔය කෙලෙස් තමයි පෙන්නා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ චක් දැන් මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කිව්වොත් තින්නා සංගති පස්සෝ කියලා එතනක් තියෙනවා. ඒක චක්කු සම්පස්සේ. එතන ඉන්නේ. සංගයෙන් අන්නේ සම්පස්ස. සංග නැත්නම් ඉන්නේ ස්පස්ස, නිකම් පස්ස. සංස්පස්සේ ඉන්නේ නැහැ. එතකොට මේ සම්පස්ස ඇති වෙනවනම් යම් දෙනකින් සංස්පර්ශයක් ආව සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඒ සම්පස්ස කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකත් එක්ක එකතු වෙලා ඉන ලෝභ දේශ මොහෝ මේ එකතු වෙලා ආවෝ. ආග දේශ මොහෝ එකතු වුණොත් අන්න ඒක සම්පස්සයක් වෙනවා. ඒ ඒ ඇති වෙනකොට මොකද? අර ඒක තමයි කිව්වේ ඇහැ පිළිබඳ සංගයක් තියෙනවා. රූප පිළිබඳ සංගයක් තියෙනවා, චක්කු විඥානය පිළිබඳ සංගයක් තියෙනවා. උනේ සංග තුන තෝරා ගන්න ඕන. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා uppajjamana uppajji ඉත්ත නිවිසමාන නිවිසති. අන්න ඇහි සංදී. ඇස ලෝකේ පිය ස්වභාවික යුත්තයි මధుර ස්වභාවික යුත්තයි මේ තෘෂ්ණාව ඇහැ මුල් කරගෙන පහළ වෙනවා. ඇහැ මුල් කරගෙන පවතිනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා uppajjamana uppajji ඉත්ත නිවිසමාන නිවිසති. රූපය ලෝකේ පිය ස්වභාවික යුත්තයි මధుර ස්වභාවික යුත්තයි ඒ තෘෂ්ණාව ඒවල්ලාගෙන පහළ වෙනවා. ඒවල්ලාගෙන පවතිනවා. චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා uppajjamana uppajji ඉත්තේ නිවිසමාන නිවිසති. මේ චක්කු විඤ්ඤාණී ලෝකේ පිය ස්වභාවික යුත්තයි මధుර ස්වභාවික යුත්තයි. ඒ තෘෂ්ණාව ඒවල්ලාගෙන පවතිනවා. ඒවල්ලාගෙන උපදිනවා, ඒවල්ලාගෙන පවතිනවා. ඔන්න සංගරු. අපිට දැන් චක්කු විඤ්ඤාණ ඔය කියන්නේ පොදු වේ ගන්න. චක්කු විඤ්ඤාණ චිත්තක්ෂණේ නෙමෙයි ඔය කියන්නේ. ඒ කියන්නේ සම්පින්දන කරපු එකක් ඔය. ඇහැ කිව්වේ සම්පින්නන පොදියක්. රූප කිව්වේ සම්පින්නන පොදියක්. අයි චිත්තක්ෂණ අර ගන්න ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඒක වෙන එකක්, ඒක අභිධර්මයේ තියෙන එකක්. මේ තියෙන්නේ පොදුවේ අරගෙන සම්පින්නන කරලා ගත්තේ යම් යථාර්ථය දැන ගන්න. ඇහැ කියන්නේ අපිට මේ පේන සම්මතයෙන් ගන්න ඕනේ. රූපය කිව්වේ සම්මතය. ඉතින් චක්කු විඥානය කියන්නේ පෙනීමට. ඇහැයි රූපයයි වෙනීමයි. කලයි රූපයයි ඇහිීමයි. ඒක උතන ගන්න සූක්ෂම කරලා ගන්න එක නෙමෙයි. චක්කු විඤ්ඤාණ කිනේ ක්‍රම දෙකක් තියෙනවා. සෝත විඤ්ඤාණ ආදී කිනේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇහි විඤ්ඤාණ මාත්‍රේ. ඒක අභිධර්ම විග්‍රහය තියෙනවා. ඒ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී වශයෙන් අපි ගාන විඤ්ඤාණ ආදී වශයෙන් ගන්නේ මේ පොදුවේ සම්පින්දන කරලා. ඉතින් ඒක නේ ආසා කරන්නේ. බලන් ආසයි. දැන් කියන අපේ වචනේ කිව්වොත් අහන් ආසයි. ආග්‍රහණය කරන් ආසයි. රස විඳින්න ආසයි. ස්පර්ශ ලබන් ආසයි. ඔන්න ඔය තමයි ඔය කිව්වේ. ඒ ආසයි කියන්නේ තෘෂ්ණාව. අන්න ඒ වගේ තමයි ප්‍රිය ස්වභාව මధుර ස්වභාව. ඒක තමයි ආසයි කියන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාව ඒවල් ලගින් උපදී. එහැ අල්ලගින් උපදිනවා. එතකොට රූප බලන් ආසාවල් ලගින් උපදිනවා. ශබ්ද අහන්දි ගන්ධ සුවඳ මේ ආග්‍රහණය කරන් ආසාව. එතනම ඒක ඒ එහැයි රූපයයි අනිත් යකු වෙන පෙනීමට කැමති. බල බල ආින්ද කැමති. අහහා ඉන්න කැමති. ඒ කියන්නේ පොදු කතාවයි මෙතන ගන්න. රාති සූක්ෂම කරන්නේ අභිධර්මයේ මේ මේ කියන්නේ. මෙතන ගන්නෙ මේ කෙලෙස් හට ගන්න හැටි බලන්න. ඒ ටිකයි දැන් ගන්න ඕනේ. එතකොට ඒක තමයි තින්න සංගති පස්සෝ කියලා. ඒ ස්පර්ශය තමයි සංස්පර්ශය. මේ තත්ත්වගතම සලායතන පත්‍ය පස්සෝ. ස්පර්ශතෝ නෝ. චක්කු සංපස්සෝ, සෝත සංපස්සෝ, ගාන සංපස්සෝ, ජීවහා සංපස්සෝ, කාය සංපස්සෝ, මනෝ සංපස්සෝ, අයං විචේ සලායතන පත්‍ය පස්සෝ. ඒ සලායතන පත්‍ය පස්ස කියන මාතෘකාව තෝරන්නේ සංස්පර්ශ කියලා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස. ඊයාකාරින් මේ හයිටයි මේ චක් මේ සලායතන පත්‍ය පස්සෝ කියන්නේ කියලා. ඉතින් ඒක මාතෘකාව තෝරගන්න විස්තර කරන එක ගන්න ඕනේ. එද පස්සපත්‍ය වේදනා. ඒක තෝරන්නේ තත්ත්වගතමා පස්සපත්‍යා වේදනා. මෙතන ස්පර්ශපත්‍ය වේදනා වෙනවා කියව මොකද්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උදේති පස්සපත්‍යා වේදනා. මේ චක්කු සංස්පර්ශයෙන් හටගන්න ජනිත වෙන වේදනාව. සෝත සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. ගාන සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. ඉව සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. කාය සංස්පර්ශයෙන් ජනිත වේදනාව, මනෝ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. මෙන්න මේක තමයි පස්සපත්‍ය වේදනා කියන්නේ. නැවිත මාතෘකාවෙන් කතා කරලි. ඉතින් වේදනා කියන්නේ චෛතසිකයක් විතරයි. ඒතොර සංපස්සජා වේදනාවට මේ කිව්වේ මෙතන. අයි කරන සංපස්ස වේදනාව. වේදනාව වයින් කරන්න බෑ. මේ මාතෘකා පාළිය වෙන එක. මේ ඒක මේ නිද්දේශ පටි නිද්දේශ අහගෙන යනවා. ඒක අරගන්න ඕනේ ගන්න. හරියට තෝරගන්න. ඉතින් මේ වගේ සම්පස්සජා වේදනාවේ නැති කරන්නේ. සංස්පර්ශයයි කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක අපි බලා සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ මේ බලන්නේ. රාග සහගතවද? ද්වේෂ සහගතවද? මෝහ සහගතවද? ඕක මනස සිහියෙන් තෝරගන්න ඕනේ. මේ අහන්නේ රාග සහගතවද, දේශ සහගතවද, මෝහ සහගතවද? ඒ මේ ආග්‍රහණය කරන්නේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද? ඒ දිගේ දිග ගත්තාම ඇති. මේ රස ගන්නෙ රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව. මේ ස්පර්ශ ලබන්නේ රාග, දේශ, මෝහ මේ තුනෙන්ද? මේ හිතන්නේ රාග සහගතවද, දේශ සහගතව, මෝහ සහගතවද? මෙන්න මේ ටික හැම ඔය හය ගැන මනහදීයෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. ඒ හය ඉඳලා එහෙම වෙනවනම් ඒක වහමයි කරන්න ඕනේ. අයි කරන්නේ මොකද? අර අපි අර චක්‍රය දකින්න ඕනේ. ඒතර තින්නා සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන කිව්වොත් ඕක යනවාමයි.
සෝනස මොහ සංගත කියන එක අඳුරගන්නේ කොහොමද?
ඉත රාග මොහ, දේශ මොහ කියලා දෙකක් තියෙනවානේ. රාග මොහ, දේශ මොහ කියන දෙකේදී රාගේ දැඩිව අල්ලා ගන්නවා නම් මේ රාගය අත්හරින්න බැරුව. ඒක රාග මොහ. ඒතර ද්වේෂය අත්හරින්න බැරුව අල්ලා ගන්න මම අත්හරින්නේ නැව අරින්නේ නැව ඔක පැල් ගන්නවාමයි ආදි වශයෙන්. ඒක ද්වේෂ මොහ. එතන යන්නේ. එතන අනේ මට කවුරු කිව්වත් මේව අත්හරින්න බෑ. ඒ මොහ. එතන රාග දේහ දෙක සම්බන්ධ නැතුව. අනේ ඉතින් ඒ වුණාට කොහොමද ලෝකේ අත්හැරලා? ඒ මොහේ. ඒ තුන ඒ හැටි බලන්න ඕනේ. මොහේ ස්වභාවය හැම වෙලෙම යමක් මෙන් බලා ගන්නවා. ආහායි බදනවා නෙවෙයි. අත්හරින්න බැරුව යනවා. රාගේ අත්හරින්න බෑ. ද්වේෂේ අත්හරින්න බෑ. කාගයි දිසයි නැතුවම ලෝකේ අතාරින්න බෑ. ඒතුළුනි දැහ අතාරින්න බෑ. කන ජීවනාදී ශරීරයේ ජීවිතේ අතාරින්න බෑ. ඒතන මොහේ ඉතින් ඒක අන්තිමට යන්නේ අරියත් ඵලෙ කැපෙන්නේ ජී ඉතල ඇලීමයි ගැටීමයි දෙකට ඉන්න එකයි අපි සංවර කරගන්න ඕනේ. කය වචන දෙක ඉක්මවා ගන්න ඕනේ. ඒකයි කරන්නේ. ඉතින් ඇතර ඒක තමයි කිව්ව කුසල සීලයේ මේ සකස් කරගන්න හැටි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඒකයි. කුසල කියලා කියන්නේ අවිද්‍යාව තොස්නා සංසිදෝන ක්‍රමී. යමක් යමක් හේතු වෙන රාග දේස මොහ හට ගන්නවා නම්. ඒතර ඒකින් ඒකෙන් වෙන්නේ රාග දේස ඉතල වෙන්නේ. කායේ කායයන් පස්සේ විහෙදි ආතාපය සම්පෙන් සතිමා විහෙදි අභිජ්ජා දෝමනස. අභිජ්ජා දෝමනස දැඩි අභිජ්ජායි දැඩි ලෝභය සහ දෝමනස. ඒ දෙකයි සිදුවන්නේ. එතකොට මේ මොහේ අන්තිමට එක ගන්න. ওই දෙක ඉස්සලා හු වෙන්නේ නැහැ. ඉස්සලා කරන්නත් බැ. සාධික හිත සම්බන්ධව දහමක් ඒ. ඇලීම ගැටීම දෙක කය වචන දෙක සම්බන්ධ වෙනවා. මොහේ සම්බන්ධ නම් ඒක හිත සම්බන්ධයි. හිතේ සම්බන්ධ දහමක් නිසා ඒ හිත සම්බන්ධ දහම මේ සුනී කරන්න. අර කය වචන දෙක හික්මීමේ සමාධිය ලැබලා තියෙන්න ඕනේ. මොහේ සමාධියෙන් නෙමෙයි ප්‍රඥාවෙන් අයින් කරන්නේ. ඒ ඇලීම ගැටීම දෙකයි කියලා සමාධියටපත් වෙන්න ඕනේ. සමාධිය තමයි යථාභූත ඥාන දර්ශනේ ලැබෙන්නේ. ඒකෙන් ප්‍රඥා පහළ කරන්නේ. මේ ප්‍රඥා පහළ කරනකම් මොහේ අයි කරන්න බෑ. මොහේ තේරෙන්නේ නෑ. මේ මොහේ නේද කියලා. ඒක තෝරගන්න ප්‍රඥාවත් එක්ක. මේ යථාර්ථය දකින්න ඕනේ. ප්‍රකාරය දකින්නවා කියන එක ප්‍රඥාවෙන් කරන්නේ. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔය මේ භාගයේ මේ මල කියන හයයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හයයි ඒකේ ඒ නිසා ඒ කියන චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහයන කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන ඔය හයයි ඔන්න ඔය ටික සම්පූර්ණ මනස සිහියෙන් තේරුම් අරගෙන ඉන්න ඕනේ ඉතින් ඇහැට රූපයක් පේනකොට චක්කු විඥානය පහළ වෙනවා. මනෝ විඥානය පහළ වෙනවා. චක්කු විඥානය විතරක් නෙමෙයි. ඒක මනෝ විඥානය පහළ කරගෙන තමයි මේ පෙනීමේ සම්බන්ධය කියලා දෙන්නේ. පෙනීම පිළිබඳ මනෝ විඥානය. ඇහිීම පිළිබඳ මනෝ විඥානය. ආග්‍රාණී පිළිබඳ මනෝ විඥානය. රස පිළිබඳ මනෝ විඥානය. ස්පර්ශ පිළිබඳ මනෝ විඥානය. ධර්ම පිළිබඳ මනෝ විඥානය. ඔන්න ওই ඩික තමයි මේ ස්කන්ධ හදන්නේ. අර චක්කු විඥානය කියලා කියනකොට අපි සම්මත වශයෙන් කතාවට කියනවා. ඒ චක්කු විඥානය කියලා කියන චක්කු විඥාන පිළිබඳ මනෝ විඥාන දියෙන. දැන් චක්කුද්්වාර චිත්ත වීතිය කිව්වහම චක්කු විඥාන විතරයි ඒකේ මේ ඇහැ සම්බන්ධව තියෙන්නේ. අනික ඔක්කොම මනෝ විඥාන. සෝතද්්වාර චිත්ත වීතිය කිව්වහම සෝත විඥාන කියන්නේ චිත්තස්සන 17 එකක් විතරයි. අනික ඔක්කොම මනෝ විඥාන. අනිකත් මොකද්ද වර්තමාන ක්ෂණේ අරමුණු කරන මාත්‍රිය විතරයි මේ විඥාන කිව්වෙද චක්කු විඥාන සෝත විඥාන කිව්වෙ. ඉතින් ඒකත් එක්ක සම්බන්ධලා තියෙන අනික ඔක්කොම මනෝ විඥාන. චිත වීතිය වර්ගත්තාම අනික ඔක්කොම මනෝ විඥාන. ඉන්දර ගින්න, තෙල් ගින්න, විදුරු ගින්න මේ ආදි වශයෙන් කිව්වත් ඔක්කොම ගිනි වාගේ කියලා උපමාව දේශනා කරනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී ඔක්කොම කිව්වත් මේ ඔක්කොම මනෝ විඥාන තමයි කියලා. අර ඇහෙන් මුල් කරගෙන බලපු හින්දා තමයි ඒක චක්කු විඥාන කියන්නේ. කන මුල් කරගෙන ශබ්දයක් මුල් කරගත්ත නිසා සෝත විඥාන කියන්නේ. ඕකක් හිතෙන් තමයි ගන්න. මේ විඥාන ස්කන්ධයමයි ගොඩනැගෙන්නේ. ඒ විඥාන ස්කන්ධය ගොඩනැගෙන නිසා තමයි ඇහැ මුල් කරගත්ත මනෝ විඥාන ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි මේ සියලු පෙනීම් ගෝචර වෙන්නේ. කන මුල් කරගත්ත මනෝ විඥාන මේ ස්කන්ධයක් තියෙනවා. ඒ තමයි සියලු ඇහිීම් පිළිබඳ මතක හදාගන්න ඉන්නේ. ඇහිීම් ඔක්කොම අපි දැනගන්නේ සියලු ඇහිීමත් දැනගන්නේ. පද දැනගන්නේ, ශබ්ද දැනගන්නේ, අතීතිය කරපු අහගන්නේ දැන් ඔක්කොම දැනගන්නේ. ඉත ඇහිීම පිළිබඳව තිබෙනවා මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. ඒකෝන්නේ විඥාන ස්කන්ධය තමයි හැම වෙලෙම නාම රූප සම්බන්ධ කරලා ඉන්නේ. නාම රූපයි නේද? ඉතින් එන විඥානයේ මරාසේ තේරුම් ගන්න ඕනේ. චක්කු විඥාන ලෝකේ පිය රූපන් සහත රූපන් කියලා කිව්වේ. මේ ප්‍රිය ස්වභාවය මදුර ස්වභාවය ඉන්නවා කිව්වේ. ඔය චක්කු විඥාන කියලා උතන පෙන්නේ චක්කු ඇහැ පිළිබඳව ඉන්නව මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. මාත්‍රේ නෙමෙයි ඔය කියන්නේ. ඉතින් අපිට කියන්නේ ඇහෙන් බලපුවාම ඇති වෙන හිත. කනෙන් අහනකොට ඇති වෙන හිත. නාසයෙන් ආග්‍රහණය කරන ඇති වෙන හිත. දිවෙන් රස බලනකොට ඇති වෙන හිත. කයින් ඉස්පස් ලැබුණ ඇති වෙන හිත කියන්නේ ඔහොම ගන්න ඕනේ.
සංසේ ඒ සිත රහතන් වහන්සේටත් ඇති වෙනවනේ. කයින් ඒ කියන්නේ ස්පර්ශ ගද්දි.
ඔව්.
දිවෙන් ආහාර ගද්දි.
ඔව්.
සිතක්.
ඔව්.
ඒ සිතයි මේ සිතේ වෙනස.
ඉතින් මේ සිත සංපස් මෙතන සංස්පස්යෙන් හටගන්න හිතක් තියෙනවනේ. ඒ විඥාණය හටගන්නකොට මේ සංකාරපත්‍ය විඥාන එකක් තියෙනවා.
එහෙම.
අபிසංකාරපත්‍යෙන් හටගන්න විඥාණයක් තියෙනවා. ඒ අபிසංකාරපත්‍යෙන් හටගන්න විඥාණය රාග දේස මොහ සහිතයි. රහතන් වහන්සේට තියෙන්නේ මේ විපාක විඥානය. විපාක විඥානයේ විසක් අර මේ සංඛාර වලින් හට ගන්න. අபிසංකාර විඥානයේ නේ. ඒකයි වෙනස තියෙන්නේ. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිජ්ජාපි සංඛාර රහතන් වහන්සේට නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න කාය සංචේතන කාය සංඛාරත් නේ. වාචී සංචේතන වාචී සංඛාරත් නේ. මනෝ සංචේතන මනෝ සංඛාරත් නේ. සංචේතන නැති. සංචේතනාවෙන් හට ගන්නවා සංඛාර. ඒක ක්‍රමය. එද සංචේතනා කිරික හදන්නේ අවිද්‍යාපත්‍ය. චේතනාවට රාග දේස මොහ එකතු වෙනවා සංචේතනා වෙනවා. දැන් චේතනාව හිතක් තනනවා. චේතනාව කර්මයයි. එද කර්මය කියන්නේ ක්‍රියාවක් නේ. ක්‍රියාව කර්මයයි නෙවෙයි චේතනාව කර්මයයි කියම කිව්වේ චේතනාවෙන් තමයි කර්මයක් සකස් කරන්නේ. එද කර්ම මේ ඒතර කර්ම කියන වචනේ අරගත්තාම අන්න ඒකේ තියෙනවා ක්‍රියාසිතක් හටගන්නේ නැති රහතන් වහන්සේ. ඒ අනික් කර්ම වෙනවා නම් පුණ්‍ය කර්ම පාප කර්ම කියන එක පැත්තා. යපි මේ කරන කටයුත්තත් අපි ඉතම කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් කියලා තියෙනවා. කයි කරන දේ, වචනේ කරන දේ, මනසේ කරන දේ. ඒක අන්නේ කරන්නා වූ දෙයක් තියෙනවා නะ. ඒක සාගදීස මොහ සහිත නම් එහෙම. ඒක තමයි හටගන්නේ මේ සංඛාර වලින් හටගන්නේ. සංඛාරපත්‍ය විඥාන කියලා හටගන්නවා ඒ ක්‍රමයේ. එතකොට මේ මේ සංචේතන වලින් හට ගන්නවා. සංචේතන සංකාර කියලා. ඒ කාය සංචේතන කාය සංකාර. අනේ චේතනා විතර කිව්වේ නෑ සංචේතන වුණා. සංකීර්ණ වචනින් පෙන්නන්නේ අවිද්‍යා තෘෂ්ණාදීක නැන්න රාගදීත මොහයන්ගේ එකතුව. අවිද්‍යා තෘෂ්ණාදීක එකතුව කියලා කිව්වේ රාගදීත මොහයන්ගේ එකතුවයි. අවිද්‍යා තෘෂ්ණාදීක ලෝකේ මතු වෙන්නේ රාගදීත මොහතුනේ. මේ රාග සහගතව, දේශ සහගතව, මොහ සහගතව යම්පි සංස්කාර ලංකාරය මේ මේ ගොඩනගෙනවන මේ එතකොට මේ චේතනාවක් පහල කරනවන ඒකෙන් ගොඩනගෙන හිත රාග සහගතයි එක දේස සහගත එක මොහ සහගතයි ඒක තමයි සංචේතනාවේ ඒතොර ඒකින් කරන ක්‍රියාවක් නැත්නම් ඒ ක්‍රියාව රාග සහගතයි නැත්නම් දේස මොහ සහගතයි මේ රාග මොහ දේස මොහ එක මොහ කොහොමද යන්නේ රාග සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා දේස සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා මේ දෙක එකට එකට යන්නේ රාග දේස තුනේකට ඉන්නේ නේ. රාග සහගත නම් මොහයි රාගයි මොහයි එක. එතකොට යම් කිසි චේතනාවක් රාග මොහ සම්බන්ධ වෙලා හිට ගොඩනැගුණොත් එහෙම රාග හිතක් පහළ වෙනවා. ඒ යම් කිසි චේතනාවකින් හදන හිත ද්වේෂ මොහ සහගත නැති ද්වේෂ හිතක් වෙනවා. එහෙම නැහැ නේද යම් කිසි දෙයක මේ මේ අර මොහ සහගත පූර්ණ මොහයෙන්ම සම්බන්ධ වෙලා හටගත්තෝ. ඒ චේතනාව අර විතිකිච්ඡා සම්පේතව මේ මේ තියෙන සිද්ද එකක් මොහ සිද්ද එකක් උද්දච්ච සම්පවිත විදිකිච්ඡ සම්පවිත ඔන්න සිද්ද එකක් තියෙනවා ඒ දෙක පහළ වෙනවා ඒකේ සැකසයිතයි සීකේක තේරෙන්නේ මොනවා කරන්නද මට වැටහෙන්නේ මොනවා කරන්නද කියලා අන්නේ වෙන්නේ එයා දාක ඉතින් ඒතොර ඒවා තමයි සංචේතන චේතනාවක් නැන හිත පහළ වෙන්නේ මොනේ චේතනාව සර්ව චේත සාධාරණයි තියෙන්නේ තීර හිත වල සාධාරණ ඉත රහතන් වහන්සේලා චේතනාව පහළ වෙනවා. ඒ චේතනාවෙන් කරන්නේ හිත සංස්කරණය කරනවා. ඒක 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 තමයි සංකත සංකාරය. ඒ සංකාර වශයෙන් තියෙනවා ඒවල කියන්නේ ආස්වාද පස්වාස කාය සංකාරය විතර්ක විචාර වචී සංකාරය වේදනා සංඥා මනෝ සංකාර කියලා. ඔය කාරණා තුන තෝරා ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ හිතකට ප්‍රධාන තැන දෙන්නේ චේතනාවයි. අවිද්‍යාව සහගත වෙනවා. අවිද්‍යා සහගතව පහළ වෙන හිත් තියෙනවා අවිද්‍යා තෘෂ්ණා දෙකින්. එතකොට ඒ අවිද්‍යා තෘෂ්ණා දෙකින් පහළ වෙනකොට චේතනාවට ප්‍රධාන තැනක් එනවා. ඒ චේතනාව හැම වෙලෙම රාග දේහ මොහ සහගත වෙනවා. එතකොට සංචේතනාව වෙනවා. සංචේතනාව විල ගොඩ නැගුවාම චේතනාව බලවත් වෙලා හිටන් රාග හිතම ගොඩ නගනවා. ඒක දේශ හිතම ගොඩ නගනවා. ඒක මොහ හිතක් ගොඩ නගනවා. ඉකලපෙනි ගොඩ නගන්නේ මේ විදිහට. එතකොට මේ මේ අංග ඒක තමයි කිව්වේ මේ චේතනාවට රාග දේතුම එකතු කරලා සංචේතනාව වෙනවා. ඒ රහතන් වහන්සේට චේතනා තියෙනවා. ඉතින් එතකොට ඒක සංකාරයක්මයි. චේතනාවෙන් කරන්නේ යම සකස් සංස්කරණය කරනවානේ. හිත සංස්කරණය කරනවා. එහෙනම් සංස්කරණය කරනවටයි සංකාර කියන්නේ. රාග හිත සංස්කරණය කරනවා රාග සංකාර කියනවා. ද්වේෂ හිත සංස්කරණය කරනවා ද්වේෂ සංකාර. මෝහිත සංස්කරණය කියන්නේ මෝහ සංකාර. ඒ රාගදීත මෝහ සංකාර වලට කියන දාවනම තමයි යම් කිසි විදියක මේ අර මේ මේ සංචේතන. සංචේත චේතනා සංකාර වුණේ හැමයි. චේතනා කියන්නේ හිත තන, චිත්තේ තනනවා කියන එකයි. චිත්තේ කොට නගනවා. චිත්තේ කොට නගනවා නම් ඉතින් වැඩ පිළිලා තියෙනවා. හිත සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කරන අර්ථය සංකාර කියන එතකොට යම් විදිහේ සංකාර සංස්කරණය කරනකොට සංකාර කියනවා. එතකොට ඒ වගේම මේ යම් කිසි කෙනෙකුට මේ අර කියන චේතනාටි අර්ථික නැන්නා. රාගදීසම ඕන නැන්නා. හිත සකස් කරනවා. ඒ හිත සකස් කරනකොට එම් ක්‍රියාව සකස් කරනවා, කතාව සකස් කරනවා. මේ එතකොට මේ මේ හිතවිලි සකස් කරනවා. හැබැයි රාගදීසම සහගත නැහැ. ඒවා සංචේතන නැහැ. සාතන්වාදී ඒ රාතන් වහන්සේ විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ රාතන් වහන්සේනෝ තිය ක්‍රියාසිට කියන වචනෙට වැටෙනවා. ඒතකොට අනිකායට තියන එකද? ඒක පින්පව් වලට දාන්න බැරි එකක් තියෙනවා. පින්පව් කියන දෙකට යන්නේ පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර. එහෙම නැත්නම් ආනිජ්ජාපි සංකාර. අරූපාවච සංකාර වලට එන ආනිජ්ජාපි සංකාර. ඒතකොට ඒ කියනවා මේ පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිජ්ජාපි සංකාර කියන්නේ මේ මේ සංකාර සාමාන්‍ය ලෝකයට පහළ වෙනවා. එතකොට අභි සංකාර පහළ වෙන්නේ රහතන් වහන්සේ. නිවහව සම්පූර්ණ නිවා ගියාම ඒ ටික පහළ වෙන්නේ නැහැ. හැබැයි එතකොට නම් රහතන් වහන්සේට සංස්කරණය වීමක් එනවා. දැන් චුල්ල වේදල්ල හෝ මහ වේදල්ල කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී විසාකා විසාක සිටුවරයා ධම්මදින්නා තෙරණහන්සේගෙන් අහනවා. එතකොට මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ කෙනෙක්. එයින් නැගිටිනකොට ඉස්සෙල්ලාම ඉන්නේ මොන සංකාරද කියලා. ආතන් වහන්සේ නම නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට නැවත ඉස්සෙල්ලා පහළ ඉන්නේ මොන සංකාරද? එින් ධම්මදින්නා තෙරණා තියෙන මනෝ සංකාර. එතකොට අහනවා අනිසරේ මේ ඊළඟට ඊළඟ වචී සංකාර. දෙවනියට විතර්ක විචාරේ වචී සංකාරයි. මේ ආසාද ප්‍රසාද කාය සංකාර. ඊළඟ වචී සංකාර. විතර්ක විචාර. ඔය තුනේ ඉන්නේ හොයි කියලා. එතකොට මේක විග්‍රහය කියන්නේ ඉස්සෙල්ලා මනෝ සංකාරය එනවා. ඒ මොනවද අහුවා වේදනා සංඥා මනෝ සංකාරය. එතකොට වේදනා සංඥාවේ වේදනාව සහ සංඥාව තමයි මේ ගොඩනගන්නේ. හැබැයි චේතනාවල තු ගොඩ නැති ඉන්නේ. නැව චේතනාව තුළ සංචේතන නැති නිසා ඒක දුර්වලයි. ඒ රහතන් වහන්සේගේ හිතේ චේතනාව දුර්වලයි. ඒ වැඩි හිත තනනවා නිසා සංචේතන නැති නිසා චේතනාවෙන් තැන දෙන්න බෑ ඒ හිතට. දැන් චේතනාවම තමන්ගෙන් තමන් සමග ඉන්නේ කියලාගේ තැන දෙනවා. අනික අයද චේතනාව රාග සහගතද? ඒ හිත රාග හිතක් කියලා දෙනවා. චේතනාව ද්වේෂ සහගතව වුණා නම් ඒක ද්වේෂ හිතක් වෙනවා පටන් ගන්නකොට. ගොඩනගන්නේ ද්වේෂ හිතක්. ඒවා චේතනාව මෝහ හිතක් මෝහය වුණා නම් ඒක මෝහ හිතක් වෙනවා. මොහත් එක සම්බන්ධ වුණා. ඒ චේතනාව තුනම එක සම්බන්ධ වෙන්නේ නැත්නම් චේතනාව දුබලයි. හිත ගොඩ නැගුවා. ගොඩ නැගන්න අරමුණක් තියෙන, කාරණයක් තියෙන. ඒක රාග දේස මොහ නෙමෙයි.
ඒ සිත පුනර්භවය කරාගෙන යන්න හේතු වෙන්නේ නැහැ නේ සවනස්.
පුනර්භවයක් ඇති කරන්න කොහොමවත් හේතු වෙන්නේ නැහැ. පුනර්භවයක් ඇති කරන්න කර්ම භවයක් හදන්න ඕනේ. ඒ කර්ම භවය තුළ කර්ම බීජයක් හදන්න ඕනේ. ඒ කර්ම බීජය හදන්න නම් විඥානයේ බීජයක් වෙන්න ඕනේ. ඒක හිස් බීජයක් වෙලා බෑ. ඒක තියනවා කර්මයේ කුබුරයි, සුප්නාව ජලයයි, අවිද්‍යාව බැම්මයි. ඒතර මේ එහි පිහිටන මේ විඥානි බීජය, විඥානි නැමැති බීජය කර්මයේ නැමැති කුඹුරේ පිහිටලා අවිද්‍යාව නැමැති බැම්මට කොටු වෙලා තෘෂ්ණාව නැමැති ජලයේ තෙත්ුණා. මේ කර්ම භවයේද බීජය මෝල කර්ම භවයේ පිහිටනවා. ඒ බීජය මතු පුනර්භවයේද පත්‍ය වෙනවා. එහෙමයි විග්‍රහ වෙන්නේ. කාම භවය හැදෙන්නේ එහෙමයි. උපාවය අනුභව හැදෙන තුරේ ක්‍රමීද. ඒතොර ඒ නිසා යම් කිසි විදියක ඔය මේ අවිද්‍යාව තෘණාව කියන ජලයයි බැම්මයි නැත්නම් කුඹරේ වීදි තමයි පැලවෙන්නේ. ඒ උපමාව. අවිද්‍යාවයි තෘණාවයි දෙක නැත්නම් බැම්මකුත් නැහැ ජලය රැඳලා හිටින්න. ඒක මේ ඒතොර මේ ඒ වගේ ජලයක් නැහැ මොකන්ද? පැරණි බීජ තිබුණාද? භවගාමි කර්ම බීජ තිබුණා. අවිද්‍යාව තෘෂ්ණාව නැතිනේ පෙර කරන්න විදියක් නැහැ. ඒක උපමාවක් අතින් පෙන්නනවා. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු දාත. හතරේ කර්ම බීජ කරලා කොච්චර තිබුණා. ඒකේ උප්පත්ති භවයක් ඇති කරන්න විදියක් නැහැ. මොකද පුනර්භවයක උප්පත්ති භවය. අති කම්ම භව අති උප්පත්ති භව. කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. මේ කර්ම භවය තමයි අපි මේ රැස් කරපුවා තියෙන්නේ. ඒ උප්පත්ති භවෙට ගියන අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවා. අවිද්‍යාවුණ නැති වෙනොත් උපත් භවයට කර්ම යන්නේ. ඒකෙන් පුනර්භවයක් නැති වෙනවා. ඉතින් හැම වෙලෙම ගන්න ඕනේ යම් කිසි විදියක මේ අවිද ඇති වෙනවා නම් චේතනාව මේ විතර චේතනාව විතරයි හිත අතන. දැන් අපිට මොකද මෙහෙම දෙයක්. වැසිකිලියන්න අවශ්‍යයි. ඒ වැසිකිලියන්න බොහොම බර වෙනවා. බර වුණාම දරා ඉන්න බෑ. හරි අමාරුයි. යායුතුමයි. දැන් අන්නේ මේ බලවෙන වේදනාව දුක් වේදනාවක් නෙන්නේ. වැසිකිලියන්නේ තෙත වගේ දිනනවා. ඒක ලොකු දුක් වේදනාවක්. දැන් රහතන් වහන්සේලාත් මේ කියනවා. අනික් අයටත් දිනනවා. ඉතින් ඒක පින්ද බෞද්ධ කියලා ඇහුවෝ. ඒක විපාක. ඒක විපාක විඥානේ එන්නේ. විපාක විඥානේ නිසා එනවා දැනෙනවා. දැසිහි නැති වෙලා හිටියනම් එහෙම යන වල බල දැනින්නේ නැහැ, මුත්‍රා බල දැනින්නේ නැහැ. යන්නත් පුළුවන් පිට වෙන්නත් පුළුවන්. ඒ දන්නේ නැහැ. නෝ දන්නකොට එහෙම නෙවෙයි. ඒ වේදනාව, පීඩනේ ඔකම දැනෙනවා. ඒ දැනෙනකොට ඒ දැනෙන්නේ ඒ හිත වේදනා එතන පහළ වෙනවා. හඳුනගන්න අසංඥාවි. වේදනා සංඥාත් එතන එනවා. ඇවිල්ලා ඉතින් ඒතර අදගන්න විපාකේ හිතක් ඒ ඉස හට ගන්න. දැන් මේ විපාකේ හිත හටගත්තාම දැන් ක්‍රියාත්මක නොවේ බෑ. රහතන් වහන්සේ හෝ අනික් කෙනෙකුෝ දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි ක්‍රියාත්මක වෙනකොට කාය කර්මයක් හෝ ක්‍රියාත්මක කරන්න ඕනේ. නැගිටල යන්න බෑ මුර්තා කරන්න. නැහැ වල පහ කරන්න යන්න ඕනේ පැතිගලිය. ඒතර වේදනා සංඥා තියෙන ඉවෙන් දැනගත්ත හඳුනාගත්ත ඒවා මුල් කරින මේ මීට ඉස්සෙල්ලා. ඒ තුලින් වැටිගලිය තියෙන අහවත් නැහැ කියලා දැනගෙන හඳුනාගෙන තියෙනවත් ඕනේ. ඉතින් එතෙන්ට මෙහි ඇවිල්ලා යන්නත් ඕනේ. යන්න ඕනේ වැහිගලියට. හිතෙන් හරි කිව්වොත්. එතන විතර්ක විචාරත් නැගෙන. හැබැයි එකක්වත් පින්පව් නෙවෙයි. ඒක පුණ්‍ය කර්මත් නෙවෙයි පාප කර්මත් නෙවෙයි. එතන ඒක ගොඩ නැගෙන සංස්කාර ඒත් නමුත් සංස්කරණය වෙලාමයි උනේ. හිතවිල්ල සංස්කරණය වුණා. වේදනා සංඥා මුල් වුණා. ඒකයි. අර දැනෙන හැදිරෙන එක තමයි මේ ප්‍රඥාව. එතන ඒ නිසාම තමයි යන්න ඕනේ වැසිකිලිය ටික හිතුවේ හැරි කිව්වේ ආද. එතන විතර්ක ਵਿਚාරා එතන ප්‍රධානයි. විතර්ක ਵਿਚාරියු වාචී සංඛාරයි කිව්වේ ඒකයි. අන්න රාතන් වහන්තිරත් තියෙන ඕන ලෝක විතර්ක ਵਿਚාර වාචී සංඛාර කිව්වේ. වාචී සංචේතන වාචී සංඛාර කියලා එකක් තියෙනවා. ඊයර් රාගදේශ මොහසාගතව කතා කරනකොට. ඒ වැසිකිලි කිහින් දෝල. ඒක රාගදේශ මොහෙන් නෙමෙයි කිව්වේ. එතුණටම ආයි තියෙනවා. ඒක අනිකාරක් තියෙන කතාව. රහතන් වහන්සේලා තියෙනවා. එතන යනව නැගිට්ටා. ඒ කොහෙද? ඒ යන ගමන කාග සාය වැඩකට යනවත් නෙවෙයි. තරහ වැඩකට කාගෙන් පරිගන්න යනවත් නෙවෙයි. බොට්ට මොල් වැඩ කරන්න යනවත් නෙවෙයි. කරයිදි මල පහ කරලා එයි. ඒ සඳහා යනවා. එන ඒ සඳහා යන්නේ කොහෙද? ආස්වාද පස්සාසය කාය සංකාරය. එන ආස්වාද පස්සාසය කිවි අපි මේ කය ක්‍රියාත්මක කිරීමට චිත්තජ වායෝ ධාතුව ප්‍රදාන කරගෙන අපි ආස්වාද ප්‍රස්වාස වාතය උපනිශ්‍රේ කරනවා උපනිශ්‍රේ කරගෙන මේ කය ඇතුලේ සිද්ධ කරනවා පුම්බන අකුලන ක්‍රියාවලිය ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය ආස්වාද කරනවා කියලා කියන්නේ එක එකතු කරගන්න ප්‍රස්වාස කරනවා කියන්නේ එක පහ කරනවා එතෙමි අපි ඇඟ හැදිලා තියෙන සංනිකරණ සෑම වත්පිඩුවකම දෙපැත්තට දෙකක් හිටලා තියෙනවා අපි නැගිටිනකොට එක පැත්තක් අකුලනවා එක පැත්තක් දිගාරිනවා ගමන් කරනකොටත් ඒ වගේ නැගිලා හරි හොලවනකොට හැම එකක්ම කරනකොට සෑම චලනයක්ම කරනකොට එක පැත්තක් දිගාරිනවා එක පැත්තක් අකුලනවා ඒතකොට ඒ සඳහා චිත්තජ වායු ධාතුවක් එක පැත්තකින් අහක් කරනවා එක පැත්තට පුරවන්න ඕනේ ආසත කියන්නේ අර ගන්නවා පස්සත කියන්නේ පහ කරනවා දැන් ඔගේ චිත්ත වේගියත් එක්ක සිද්ධ වෙන දෙයක් චිත්ත වේගින් චිත්තජ වායු ධාතුව පහ කරන්න හිතලා ආරගොද ඒක කිවිල යන ඒ රසායන හැදෙන්නේ එහෙමයි එතකොට ඒකහක් වෙනවා ඉතින් දැන් අපි හිතමුකෝ ඔක්සිජන් වායුව දෙනවා පිස්ටන් එකක් දාලා ඉතින් අර අපි හදන මොකක්ද මැදිවක් කියන්නේ එන්ජින් එකක් දැන් අපි ඕකේ අන්තිමට හැදෙනවා පීඩනය පීඩනය හැදෙන්නේ ගිනි අරින කාබන් ඩයොක්සයිඩ් හැදලා කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් තමයි දෙනවා අපි දුම කිව්වේ ඒ කාබන් ඩයොක්සයිඩ් කියන එකක් දුම නැත කාබන් ඩයොක්සයිඩ් හැදෙන එක ඒකට ඔක්සිජන් දෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න ඒකට අවශ්‍ය වෙන පැට්‍රල් හරි තෙල් හරි දෙන්න ඕනේ ওই දෙකම දිනනහම ඔකේ ওই ක්‍රියාවලිය සිද්ධ වෙනවා අනේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන පැත්ත පිම්බෙනවා ඊට පස්සේ අනිකේ මොකද කරන්නේ ඔය අර පැත්ත ඒතොර මේ පිම්බෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන පැත්ත. ඒ වෙද චිත්තජ වායු ධාතුවේ තමයි මේක රසායනීය දෙන්නේ. අර ඔක්සිජන් කාබන් එක ලැබෙති වෙන්න දෙන්නේ. නිකන් නිකන් ඒක වෙන්නේ නැහැ. චිත්තජ වායු ධාතුව කියලා එකක් තියෙනවා. ඒ අර ඔක්සිජන් එක වාගේ ඒක දෙන්න ඕන. ඒක දුන්නේ නැහැ ඒ පැත්තේ ඇකිලෙනවා. දුන්න පැත්තේ පිම්බෙනවා. ඔය ආස්වාද ප්‍රසාර ක්‍රියාවලිය ඔකේ සිද්ධ වෙනවා. මෙන්න මේ තමයි කය ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍ය දේ තමයි කය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට තමයි මුල් වෙන්නේ ආස්වාද ප්‍රසාර ක්‍රියාවලිය. චේතනාවකින් තමයි හදන්නේ. හැබැයි චේතනාව සංචේතනන වර නිසා ඒක දුර්වල එකක්. චේතනාවට සැලක්. ඒතොර ඒක ඒත් වැඩි තැන දෙන්නේ ඒකේ අතුරු ප්‍රතිපල කරන එක නේද? දැන් ඔක අපි කිව්වා ඉතලා ඊයේ කිව්ව කර විතරය දයස් මහත්ය කියලා එකිනෙකින්වා කිව්ව එයාගේ ගියක් තියෙනවා. එයා තමයි ගෙදර ප්‍රධානිය. ගියේ හැදුවේ එයා. දැන් දයස් මහත්ය ගියේ කියලා තමයි කියන්නේ. දැන් ඔහොම ඉන්නකොට ඔතන ඉන්නවා දරුවෝ ටික. ඒක දරුවේ. මේ ක්‍රිකට් මැච් එකේ නායකයෙක්. ඒතකොට ඒ කට්ටිය කියන්නේ. එයාගේ නම තමයි එයා ඉගේ කියලා. ක්‍රිකට් නායකයා ඉගේ. දයස් මහත්ය ගියේ කියලා කතා කරන්නේ. ගියේ එයා තමයි හැදුවේ රයිස් මහත්තයා. එයා දෙවෙනි වෙලා. අරියාගේ නෙමෙයි කතා කරන්නේ. එතන ඉන්න රූපරාජිනිය කොයි විදිහද? ආව රූපරාජිනිය ගිය අරක. එතන එයාගේ නම කතා කරනවා ඒක. තව කෙනෙක් ඉන්නේ ඇමතිවරේ. ආව ලැබිතුමයි කියන්නේ. ඒ කවුරු වන්නේ නැහැ රයිස් මහත්තයා කියේ. මෙන්න ওই චේතනාවේ නම කතා කරන එකක් තියෙනවා. චේතනාව බලවත් නම් එයාගේ නම. ගියේ හැදුවේ කෙනාම අයිතිකාරය ඇමතිවරයා නා. අනිකට දුක කියන්නේ යාද ඇමතිවරයා යගේ කියලා. ඒක යාමයි හැදුවේ තියාගේ නම වයිදියේ. අන්නේ ওই සංචේතනාන. එයා බලවත්. එයාගේ නමින්මයි එයාගේ ස්වභාවයමයි ඒක හඳුන්වනවා. නමුත් චේතනා දුබලන. එයා හදනවා වගේ. නැන චිත්තය හදනවා. හැ හඳුන්වන්නේ වෙන කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම සිත් කරන එකේ නම. ඒතර ඒවට කියනවා සංස්කරණය කියලා මේවයි. ඒ නම් සංස්කරණය කියලා. ඒ රාග සහගත දේශ සහගත මොහ තුනටම ඇතුළු තමයි යන්න උනේ වැසි කිරියද යන්නේ කෑම කන්න උන වතුර ටිකක් බොන්න පිපාසයි ඒ ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ කරන ඒවා එකක්වත් පිම්පව නෙවෙයි කළ යුතු දේවල් ඒවට තියෙන්නේ සංචේතන සම්බන්ධයක් නැතුව අර කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන මේ තුනේ සිද්ධ කරන්නේ ඒ තුනේ සිද්ධ කරනකොට මේ විවිධාකාර හිත හට ගන්න ඔය අතරතුර අනිකයි දැන් ඔයකින් හටගන්නේ හටගන්න ක්‍රමයක් තියෙනවා. ඕකට කියන්නේ විපාක මූලික සංකාර. ඒ සංකාරයෙන් විඥානය හටගන්නවා. ඒ හටගන්න විඥානය තමයි අර යන්න ආපු හිතවිල්ල. හිතක් පහළ වෙනවා වෙහිකිලි යන්න ඕන. විඥානය. ඒකද යා නාම රූප වැහගන්න. ඒ කියන්නේ වෙහිකිලිය තියෙන අහවල් තියෙන වෙහිකිලි ආකාරය මේකයි යන්න තියෙන පාර මෙහෙමයි. ඒකෙන් යායුතු ඔක්කොම විස්තරේ වහිනවා. ඊදී එතන ඉතින් අහගත්තේ නම් ඔක්කොම දකින්නවා. එතකොට ආයතන ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. සලායතන ක්‍රියාත්මක වෙනවා. එතන වැසි ක්‍රිය සම්බන්ධී ක්‍රියාවලිය ඒ ක්‍රියාදාමයේ ඒ ධර්මතාවය ස්පර්ශ කරනවා. ඒකෙන් යම් කිසි වින්දනය බලාපොරොත්තු වෙන මොකද්ද? මේ වර පහ කරගන්න. ඒකත් කරගන්න. හැබැයි වේදනා පච්ච සංහායතන හැදෙන්නේ. මොකද හේතුව? අන්න ඒක තමයි කිව්වේ අර මේ කර්ම ඕලි කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියන තුනේ. හට ගන්න එකක් තියෙනවා වේදනාපත්‍ය අදිමොක්කෝ එතන යන්නේ මුදුපත් වෙනවා කාර්ණි මුදුපත් වෙනවා ගියේ මොකද වැතිකිලිය වැඩි කරගත්තා දැන් මේ මුදුපත් වෙනවා ගියේ කාර්ණි ආරි අදිමොක්කපත්‍ය ආවව එතකොට එයා දැන් ඉන්නේ බව මොකද්ද ඒක එතන ඉවර වුණාට එයා දැන් ඉන්න බවයි තියෙනවා මනුෂ්‍ය භවයේ ඒ භවය දැන් පවතිනවා කරදරයක් නැතුව දැන් ඒකට තමයි වාදේ කියාවේ මේ වැතිකිලි ගිහලා මුත්‍රා පහක ලොක වුණාට පස්සේ ඒ භවය දැන් නිදහස වෙලා ඉන්නවා ටිකක් වෙලා වාපත්‍ය ජාති ජාති ජාතිපත්‍ය ජරා මරණ ඒකද රූප ජරා මරණ ඒකන හම්බ වෙන්නේ එතන ඒ පරිත්‍යාගෝපාදය සියලු පරිත්‍යාගෝපාද වේදනාපත්‍ය තණ්හා නෙමෙයි තණ්හාපත්‍ය උපාදාන කියලා තියෙන්නේ ලෝභ දේස මොහ වලට ඒ ලෝභයට ප්‍රධාන වශයෙන් විග්‍රහ කරනකොට ද්වේෂයේ වේදනාපත්‍ය පටිගම් පටිගපත්‍ය ආදී මොකෝ පටිගිය නැගෙන වේදනාපත්‍ය එතන වේදනාපත්‍ය විතිකිච්ඡා විතිකිච්ඡාපත්‍ය ආදී මොකෝ එහෙම යන්නේ මොහන. ඒ එක ටිකට වෙනේනම තියෙන. ලෝභ සිත් වලට වෙනයි, ද්වේෂ සිත් වලට වෙනයි. නමුත් ඔය පොදු වේ ගන්නකොට අපි ද වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන කියලා ඔය සිද්ධාන්තය ගන්නවා. විග්‍රහ කරනකොට අර වගේ තියුම්. ඒ ඔක්කොම පරිත්‍යාගපන්න ක්‍රම. මේ මොළ ක්‍රම අපි දැන ගන්නකොට. ඔය කියන මෙන්න මෙහිමයි මේ අවිද්‍යා තුනාදික මුල් කරගෙන. මේ ජරා මරණ ශෝක පරිද හටගන්නේ මෙන්න මේ ක්‍රමයට අගය දකින්න. ඉතින් අපි ඒක දැක්කහම අපි දන්නවා එහෙනම් මේ අවිද්‍යා තුනා සහගතව. එහෙනම් අවිද්‍යා තුනා සහගත කියන එකේ මූල තේරුම රාගදීස මොහ සහගතව. රාගදීස මොහ සහගතව මේ වැඩ පිළ කරන්න හොඳ නැහැ. කළොත් මොකද වෙන්නේ? කවදාවත් මේ ජරා මරණ ශෝක පරිද දුක දෝමන පාදයෙන් මිදෙන්න බෑ. ඇයි? ඒකෙන් උරුම જાතිය පහළ වෙනවා. ඒ જાතිය පහළ නොව කවදා හරි ඒකට උරුමේ හම්බ වෙනවා. එහෙනම් ජරා මරණ වලින් මිදෙනවා නම් જાතියක් જાතියෙන් මිදෙන්න ඕනේ. જાතියෙන් මිදෙන්න නම් භවයෙන් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ උපත්ති භවයෙන් මිදෙන්න ඕනේ. උපත්ති භවයෙන් මිදෙන්න කර්ම භවයෙන් මිදෙන්න ඕනේ. කර්ම භවයෙන් මිදෙන්න උපාදානයෙන් මිදෙන්න ඕනේ. උපාදානයෙන් මිදෙන්න තණ්හාවෙන් මිදෙන්න ඕනේ. ඉතින් තණ්හාවෙන් මිදෙන්න සංපස්සජා වේදනාවෙන් මිදෙන්න ඕනේ. වේදනාවෙන් මිදෙන්න කිව්වට බෑ. සංපස්සජා වේදනාවෙන් මිදෙන්න සංස්පර්ශයෙන් මිදෙන්න ඕනේ. සංස්පර්ශයෙන් මිදෙන්න සලායතනෙ මිදෙන්න ඕනේ. සලායතනෙ කියන්නේ රසකර නෙමෙයි ආ ඉන්ද්‍රිය. ඒවා අපි විමුක් කරගෙන ඉන්නවා අවශ්‍යදී. රාග දේශ මොහ සාගතෝ යෝගවල තමයි ආයතන වෙන්නේ. ඒක සලායතනෙ මිදෙන්න ඕනේ. ඒකෙන් මිදෙන්න බැහැපුන ආවරු වලින් මිදෙන්න ඕනේ. මොකද හරි අපි විවිධාකාර දේවල් හිතට ගන්න තමයි ওই රාග දේශ මොහ පස්සේ යන්නේ. හිතට බැහැ ගන්න ඒවට. ඉතින් ඒවැම් මිදෙන්න ඕනේ. ඒකෙන් මිදෙන්න ඒ රාග සාගත විඥාණයෙන් නැහැ දේශ විඥාණයෙන් මොහ විඥාණයෙන් මිදෙන්න ඕනේ. මේ විඥාණයෙන් මිදෙන්න ඒක සංස්කරණය කලේ යවකින්ද ඒකෙන් මිදෙන්න ඕන. ඒ සංස්කරණය කලේ අවිද්‍යාවයි. අවිද්‍යාව කිව්වේ වටිනාකම අදිලා තියෙනවා මේ ලෝකෙට. මොකක් නේද? අර ආස්වාද මාත්‍රීට ඒක මහයිලින් අරගෙන මහ විලා කරගෙන. ලැබෙන පුංචි ආස්වාද මාත්‍රය. ඒ ආස්වාද මාත්‍රියේ පස්සේ ගිහිල්ලා විශාල උකන්දරාවකට ගිනි ගොඩට වැටෙනවා. ඉතින් ඒක නිතරම මෙනෙහි කරන්න ඕනේ. පරිත්‍යාග පන්නව දකින්න ඕනේ මේ ගිනි ගොඩ හැදෙන හැටි. එතන මේ මහා 11 වහා ගින්නක් හැදෙන හැටි දකින්න ඕනේ අර විදිහේ පෙලෙන්න වෙනවා. මෙන්න මේක තමයි පෙලීමේ මුල. ඒක දකින්න ඕනේ. එහෙම දැකලා පස්සේ තෙරි පෙලීමේ මුල සින්දෝ පෙලෙන්න වෙන්නේ. ඒ පරිත්‍යාපාදිත නිරෝධිය දැකේ දෙක. ඔතන ওই පොඩ්ඩයි දින් දකින්න. එහෙනම් එතකොට ලෝකී ආස්වාදයට හේතු වෙන්නා වූ දෙයක් තියෙනවා එමක් වාගේ. ඒක දකින්න ඕනේ ඒක හැමක් කියන. ඒකෙන් විතරොත් එහෙම අර කියන පෙළීමේ හේතු වෙනවා ජාතිය ගොඩනගන එකේ මිදෙලයන්. මේ පෙළෙන එකේ මිදෙන්න ඕන නම් මේ හැමෙන් මිදෙන්න ඕන. එහෙනම් මෙතන මේ හැම හරි බය නැහැ එකයි. ඒක දකින්න ඕන. මොකද මේ කියන්නේ අමාරු මරවුගල ඇදලා දාන්නේ මේකේ. ඒක හොඳයි කියලා ගත්තත් ඒක මහ විසක් වෙනවා. ඒක හොඳයි කියලා ගන්න කිව්වොත් ආස්වාදී. ඒ ආස්වාදී ගොඩනැගිලා තියෙන්නේ අර තියෙනා වූ ඒකලොත් ගින්නින් හටගත ලෝකේ නිසා. ඒ ලෝකෙමයි මේ ආස්වාද වාසුවේ. හරියට විසාඹ කනවා නම් මේ පැණි මේ යඹ රස කන්න ඕන. විතර මී යඹ එකේ රස විඳින්න ඕන. හැබැයි ඒක විස පොරණ නැතියෙන්නේ. රස විඳින්න බෑ විසාඹ නෝක. හැබැයි විස තියෙන අප කෑවොත් මරණය හෝ මරණය සමාදු වෙලා ඒකාන්තයෙන් පත් වෙනවා. ඔන්න අපරහ කෑ හැටි. රසක කන්න ගියොත් වෙන්නේ මේ විනාශය. ඒකෙන් අහකරු රසයක් කන්න විදියක් නැහැ. අන්න ඒ ආකාරයෙන් දකින්න ඕනේ. ආස්වාද කියන යමක් ඇත්නම් ලෝකයේ සියල්ල තුලින් නැගෙන්නව එක දෙයක්. හරිද? විසාම තුලින් නැගෙන රසේ වාග්. යම්කි චක්කු සම්පස්සජා වේදනා කියන එකේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුනේ සුඛ වේදනා කියන මාත්‍රේ තමයි ඔය කිව්වේ. ඒක ඇහැගෙන ගියොත් මනවර්ධන රූපයක් දැකලා ඇති වෙන ආස්වාදයේ කිව්වොත් ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්කු විඥානේ තියෙන චක්කු සංස්පර්ශයක් තියෙන්න ඕනේ චක්කු සංස්පර්ශය වේදනාවක් ගොඩනැගෙන්න ඕනේ. ඔය ගොඩනැගෙන එකේ සැප වේදනාවයි අරගන්නවා දුක් වේදනාව උපේසා වේදනාව පැත්ත කර දාලා. සැප වේදනාවේ මුල උතන ගොඩනැගින්නේ එහෙමයි. කවදාවත් ඕකෙන් තුරව සැප වේදනාවක් ඇහෙන් ලස්සන රූපයක් බැලුවොත් සැප වේදනාවක් ගත්තා කිව්වොත් වෙන්නේ නැහැ මේ ටික දැන්. එන සැප වේදනාවක් ආස්වාදයක් ගන්න ඕන. මේ ඇහැ කියන જાතිය ගන්න ඕනේ. රූපය කියන જાතිය අල්ලන්න ඕනේ. ඇහැ රූපය නිසා හටගන්න චක්කු විඥානය ගොඩනගා ගන්න ඕනේ. ඒකේ චක්කු සංස්පර්ශය ගොඩනගා ගන්න ඕනේ. ඒ කියනවා ඔක්කොම රාගගිනි, දේශගිනි, මෝහගිනි, જાතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුකගිනි, දෝමනස, උපායසගිනි කියන 11 කින්දකින් පෙළෙනවා. මේ 11 කින්දකින් පෙළෙන ගොඩක් තුල තිබෙනා වූ එක්තරා අත ගෑමක් විතරයි තියෙනවා. gediyak hadila අඳු රිදෙනකොට අත ගන්නවා පිවිනවා. ඒ අත ගන්න එකත් පිවින එකත් සනීපයි. ඒ වෙලාව ඔළුව කැක්කුම් හැදිලා කේන්ද්‍රික ගා ඉන්නකොට කවුරු හරි හිමි හිමි ඔළුව අත ගන්නවනම් සනීපියක් දැනෙනවා. හැබැයි ඔළුව අත ගන්න සනීපිය දැන රිදීම නැතරුණාද? ඒ කැක්කුම තියෙනවා. ඒ කැක්කුම පොඩ්ඩක් යටපත් වෙන මේ අත ගන්න එකේ. අන්න ඒතොර එහෙම නැත්නම් ළමයා ළමෙක් අඬනවා. කැක්කුමක් හැදිලා මොකක් හරි තුවාලෙක. චොක්ලට් ටික දෙනවා උර උරයි. ඒක තල්ගුවා තල්ඹ ඉන්න පොඩ්ඩක් වෙලා. ඒතොර අඬන්නේ නැතුව ඉන්න. අර කැක්කුම තියෙනවා යටපත් වුණා. අර රසේ. අන්න එහෙම දෙයක් උදන වෙනවා. ඒක තමයි කියන්නේ දුක වැහිලා තියෙන්නේ. අර ප්‍රියභාවයක් යම් දෙනක තිබිච්ච නිසා මේ දුක වැහෙනවා. ප්‍රියභාවයේ සින්දෝ මේ දුක පීඳ පටන් ගන්නවා. ඒ දුක්ඛාරය සත්‍ය දකින්න පස්සේ ඉතින්ලා ඒ දුක දකින්න ඕගෙන්නේ අනිච්ච කොටස දකින්න. පිළිනික දකින්න. පිළීම වැහිලා තියෙන්නේ. පිළිනික තිනින් දකින්න ඕනේ. ඊට පස්සේ දකින්න ඕනේ. මේ සෑම ආස්වාදයක් අසහනේ පිළිනෝ. ඒ සෑම ආස්වාදයක් ලෝකේ අර දුකට දැද්දම එම. එම තමයි ආස්වාදීල කන්නේ. කොච්චර කෑවත් ඇතිවීමක් නෑ. ඒ ආස්වාදේ නැමෙච්ච කෑම ඇති වෙන්නේ. ඉඳ තව තවත් පස්සේ යන. හබය ඉදිරියට. මෙච්චර කල් අන්ත සංසාරේ නම් කෑවත් ඇති වෙලා නෑ. ඇති වෙලා නැහෙන අසහනය. ඒ අසහනය නිසා හැම වෙලෙම බලන්නේ මොකද? තව ටිකක් විඳින්න ඕනේ. තව ටිකක් විඳින්න ඕනේ. තව ටිකක් විඳින්න ඕනේ. කොච්චරද ඕකයි ඉන්නේ. දැන් ඇති නෙවින්දානේ. එහෙම බෑ. අයි මාධිකවකේ ඉතින් ඒතොර හැම වෙලෙම අසහනෙ පිළිනවන ලා යම් කිසි දෙයක් ඒක පිළීමක් නෙවෙයි එන පිළිකන් අනිච්චයි එන අනිච්ච නොවන දෙයක් ලෝකේ නැහැ කියලා දකින්න ඕන පිළින් නැති දෙයක් ලෝකේ නැහැ සෑම ආස්වාදයක්ම අසහනෙ පිළිනන දෙගොඩ කියන කතාව යම් කිසි කන්දක් හතරක් කරලා දුන්න බුද්ධජනේ උද ඌට අනික් කන්දක් හතරක් කරගන්න විදිහ ඒක හත්තනම් කන්දක් තිබුණත් ඇති කියන්නේ. ඒක මදි. අසහනේ පෙළ. දැන් ජනාධිපතිගෙන් අහුවද ලෝක ජනාධිපති තරගයෙන් තැනක් ගන්න පුළුවන් වැඩ මොකද ඉල්ලනවද අහුවද ඒ බෑ කියයි. යා ඒක තිලනවා. ඇති වෙලා නැහැ. മന്ത്രിට ඇති වෙලා නැහැ ඇමති වෙන්න ඕනේ. ඇමතිට ඇති වෙලා නැහැ මහ ඇමති වෙන්න ඕනේ. මහ ඇමති ඇති වෙලා නැහැ අගමැති වෙන්න ඕනේ. අගමැතිකම ඇති වෙන්නේ නැහැ ජනාධිපති වෙන්න ඕනේ. ජනාධිපති වුණාට පස්සේ ලෝකේ ප්‍රධාන දැනගන්න යන්න ඕනේ. ඇති වෙන්නේ. මහමන්දාතු කියන රජුරවන්ට දෙවියන්ගෙන් හම්බුණා කියන රටේ තාවපිට දින භාගයක්. හරි. ඔක්කොම නැවුණා. ඇති වෙන්නේ. එන කවදාවත් සත්‍යයට ආස්වාද දීලා ඇති කියන දෙන්න වහින්නේ. ඒක අසහනකාරීව තව තවත් පිළිපිලි යන අවයාගෙන. ඒ හැමදේම ඌනතාවයක් තියෙදි කොච්චර ගන්න දැන් මට ඇති ඊට පස්සේ ආයෙ නෑ ඕනේ නැහැ කියලා එහෙම එකක් නේ ඒවලට කියන්නේ පුරුවොත් කිව්වා ආයෝ නැහැ ආයෝ නැහැ ඉතින් ඒක තමයි මේ මානසික තත්ත්වයේ ස්වභාවය මේ පෙළෙනේ මේ ලක්ෂණේ හැටි එහෙනම් ආස්වාද දෙන්නේදී අනිත්‍ය ඒකාන්තයේ පෙළෙනවා එතන සැප කියනේ මේ ස්වභාවය කොයි විදිහේ දුක දකින්න ඕනේ පෙළෙන ආකාරය දුක උලක් වාගේ දකින්නවා එතකොට සැප දුක්සේ දකින්න දුක උල්සේ දකින්න උපේක්ෂාව අනිත්‍යසේ දකින්න උපේක්ෂා වේදනාව සැපදු වෙන්නේ. හැබැයි උපේක්ෂා වේදනාව වතු වෙන්නේ අර කියන්නා වූ ලෝකෙට ඇති සියල්ල තුලි. එන එක පිළිනව. පිළිනිකක් තුලිම එක වතු වෙයි. මේ දෙය දැනගත්තා වේදනාව පිළිසින් දැනගත්තාම කරන්න දෙයක් නැහැ රහත් ඵලෙදි කියලා බේ. ඒකත් අරිහත් වෙයි. එද ඔය ක්‍රමෙදි හැවෙන්නේ හැවිලි. මේ කුසල සීලිය තෝරා ගන්න ඕනේ මුලින්ම. තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පාප ධර්මය සලාහරණෙහි කුසල් කියේ. කූ කියන ඒවා සලාහරින. කාප සහගත නින්දිත සහගත පහත් දේවල් පව් දේවල් සලාහරින. කුසල. එද ප්‍රාණඝාතයේ අකුසලයක්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්. කරණීය පුණ්‍ය කර්ම. දානයක් දෙන එක පුණ්‍ය කර්මයක්. ප්‍රාණඝාතයේ වලකිනික කුසලය. ඒතොර අදත්තාදානි අකුසලය. අදත්තාදන වලගිනික කුසලයක්. කාම මිත්‍යාචාරය අකුසලයක්. ඒක වලගිනික කුසලයක්. බොරු කියන එක අකුසලයක්. බොරු නොකියන එක කුසලයක්. එතන මේ විදිහට කේලම් කියන එක අකුසලයක්. කේලම් නොකියන එක කුසලයක්. නොකිය හිටියර වෙයි. නොකියන චේතනාවක් තියෙන. කුසල චේතනාව කියල එක. අනිත් චේතනාව පහළ වෙන හැම හේකට. ප්‍රාණඝාත නොකර හිටියර කුසලයේ වෙන්නේ. ප්‍රාණඝාත නොකරන චේතනාව. එතන චේතනාවක් තියෙන. අනිත් කුසල චේතනාව. කුසල හිත හැදින්නේ හේමයි. වර්ග නොකරන චේතනාවක් තියෙනවා. අදිචාන කරලා හිතන අර්ථ කරන එක නෙවෙයි. මොනවාර වර්ග කරන්නේ? මන්න වර්ග කරලා වැඩක් නෑ. මන්න වර්ග කරන්නේ. මන්න ප්‍රාණඝාත කරන්නේ මොකද අපරාධ කරලාද? මොනව කරගන්නද? සත්ත්ව හිංසා කරලා මෙතරම් සත්තුන්ට වද දී මන්න කවදා සත්ත්ව හිංසාවක් කරන්නේ නෑ. අනේ හිතක් එන. ඒ පහල වෙනවා. ඒ හිදී චේතනාවක් තියෙනවා. අනේ කුසල චේතනාවක් කුසල සීලිය හැදින්නේ හේමයි. ඔය හැමෙහි බොරු කේලම් පරිසවදින ප්‍රලාප. මම බොකර බොරු කියන්නේ. මොනවට කේලම් කියලා අනිකාය බිදවන්නේ. මොනවට පරිසවදින අනිකාය හැරබවට පත් කරන්නේ. මොනවට මේ ලෝකේ ප්‍රලාප කියලා ලෝක හැත්තිය මුලා කරන්නේ. වැරක් නැහැ. වටන වැරක් නෑ ඔබකට. අන්න වැරක් නැහැ කියලා එනකොට චේතනා පාල වෙනවා විරති චේතනා. ඒකට කියන්නේ. විරති චේතනා පහළ නම් කුසල සීලිය. මේ මොල්කට ලෝභකම් කරනවා. මොනව කරගන්නද? හම්බ කරලා මොනව කරගෙන තියාගන්නද? ලෝභකම් කරගෙන. අනුන්ට නැහැවා, නේද? අනුගේ සතුට මට ලැබේවා. මම මොකද මෙහෙම හිතනවාද? මේ මොනවද මේ ලෝක වටින්නේ? හැබැයි ඔය කොහොම කරලා එක දෙයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ ගන්න හරයක් නැහැ. ඔය පොඩ්ඩයි දැනගන්න ඕන. ඔය පොඩ්ඩ දැනගත්තාම අර 10ව විදිහට එනවා හැදික. කුසල චේතනාව කුසල සීලේ පහළ වෙනවා. මේ කුසල සීලේ පහළනොත් අවිප්‍රතිසාරේ විපිරිසර නැහැ. ඇලියල ගැටෙන කම්පාවෙ විසිද්දේනේ ඔක්කොම නතර වෙනවා. කුසල දිනේ. එතන චිත්ත ප්‍රබෝධේ. හිතාරි ප්‍රබෝධයි. ප්‍රමෝදේ ප්‍රමුදිත වෙනවා. ප්‍රමෝදේ පස්සද්ධිය ඇති වෙනවා. මේ ප්‍රීතිය. චිත්ත ප්‍රී නිරාමිත ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ප්‍රසද්ධිය සහැල්ලු ඇති කරනවා. ගත හිත සහැල්ලු. ප්‍රසද්ධිය සුඛය ඇති කරනවා. ඒ කියන්නේ නිරාමිත සුඛය. සුගේ සමාධිය ඇති කරනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ දෙකම මේ කරනවා. අනිතොල් රාන්නේ සමාධිය තමයි මෝහය නැති කරන තැනට එන්නේ. සමාධිය යථා භූත ඥාන දර්ශනය ඇති කරනවා කියන්නේ. ප්‍රඥා